See Sri Lanka. Eki yadeshiyak udesa pahandura. Navasilanta spur sangvidhanen. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ආයුබෝවන්, සුබ වෙසක් මංගල්‍යයක් වේවා. මම පළමුව ඔබට ප්‍රාර්ථනා කරනවා. Planet FM 104.6 සී සරි ලංකා සජීවී වැඩසටහනේ ඉදිරිපැය ඔබ සමග ගෙවන්නට වෙනදා සුපුරුදු විදිහට අශංක දිනීගේ සොහොයුරා සමග මා එකතු වෙනවා. මම මනෝරි දරණියගල. සීත සන්ධ්‍යා විසින් සිසිලත් සමග වෙසක් මංගල්‍ය අභ්‍යස. අපිට ශ්‍රී ලංකාවේ අප ජීවත්වුණු කාලය තුළ අප ලැබූ වෙසක් අසිරිය අපේ මතකයට නැගෙන්නේ සිහින් සතුරුකුත් සමග. ලෝකයේ කොතැනක සිටියත් සිංහලයන් බෞද්ධාගමිකයන් හැටියට මැයි මාසයට පිවිසෙන විට අපේ හිතට නිතැතින් වෙසක් උත්සවය පිළිබඳ හැඟීම් දැනෙන්නට පටන් ගන්නවා. ඒත් සමග බෞද්ධ ගීත වලහඬ හැම තැනකම තැනින් තැන කොඩිවැල් පහන් කූඩු තොරන් සුදු ඇඳගත් සිල් පිරිසක් පන්සල් පොහේ වතාවත් සෑම මොහොතක්ම සිහියට නැගේවි. අපිට අද අපි ඉන්නේ දුරු රටක මව්බිමෙන් ඈත. ලෝකයේ බොහෝ රටවල්වල බෞද්ධ මිනිසුන් වාසය කරනවා. මම හිතන ආකාරයටම ඔවුන්ටත් දැනෙනවා ඇති. ඔබ දන්නවනේ බුදුන් වහන්සේ අපිට පමණක් නෙවෙයි මේ බුද්ධාගම ආරක්ෂා කරන්නට කියලා බාර දුන්නේ. අදටත් අවුරුදු 2500කට වැඩි කාලයක් අපේ රටේ බෞද්ධාගම ආරක්ෂා වෙලා පවතිනවා. තවත් ලෝකේ බෞද්ධාගම පැතිරුණු රටවල් ආගමක් හැටියට දර්ශනයක් හැටියට බොහොමයක් තියෙනවා. ඒක ආගමක් දර්ශනයක් මෙන්ම ඒක තේරවාදී ආගමක් හෝ මහායාන හෝ තේරවාදී වශයෙන් නිකායවන් වශයෙන් වෙන්වෙන් වෙවි ලෝකේ රටවල් වල පවතිනවා. මේ රටවල් අතර ඔබ දන්නවද ගොඩාක් අපේ ශ්‍රී ලංකාව අවට රටවල් ගොන්නක් තියෙනවා. මූලිකවම ලංකාව, ඉන්දියාව, නේපාලය, ටිබෙට්, ශ්‍රී ලංකා, බංගලාදේශය, බ්‍රිතාන්‍ය, බූතානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මැලේසියා, මියන්මාර්, මොංගෝලියාව, පිලිපීනය, ජපානය, කොරියාව, චීනය, වියට්නාමය, කොච්චර රටවල් තුල බෞද්ධාගම පැතිරලා තියෙනවද නේද? අපිට හිතාගන්න බැරි තරම් මේ බෞද්ධාගම පැතිරලා තියෙන තැන්. මේ රටවල් වල මේ බෞද්ධ සංස්කෘතිය ඔස්සේ වෙසක් කියන එක බුදුන්ගේ උප්පත්තිය පුරපෝය කියන එකම ඔවුන්ගේ දින දර්ශන අනුව දින වෙනස් වෙනවා. වෙනස් වීම වලට භාජනය වෙමින් තමයි ඔවුන් මේ උත්සවාකාරයෙන් පවත්වන්නේ. මේක හඳුන්වන විවිධ නම් තියෙනවා. තව එක තැනක වෙසක්හා කියනකින්, තවත් තැනකින් වයිසක්හා කියනකින්, තවත් රටක බුද්ධ ජයන්ති කියනකින්, තවත් වරක බුද්ධ පූර්ණිමා කියන විදිහට, තවත් තැනක බුද්ධා ඩේ කියන ඔන්නෝයි විදිහ නම් වලින් වෙසක් දිනය සමරනෝ. ඒ අතරේ අපි බෞද්ධයන් හැටියට බෞද්ධ රටක ඔබ දන්නවා විවිධ ව්‍යාපාරයන් කරනවා වෙසක් දිනේ. සිරකරුවන් නිදහස් කරන ඔබ දන්නවා ඇති මෙවරත් පුවත්පත්වල ප්‍රවෘත්තිවල ඔබ දකින්නට ඇති 760 දෙනෙක් මෙවරත් වෙසක් දිනේ වෙනුවෙන් සමාව ලැබිලා සිරකරුවන් නිදහස් වෙනවා. ඒ වගේම ලේ දන් දීමේ ව්‍යාපාර, දන්සැල් මෙවැනි විශාල පුණ්‍ය කර්මයන් අපේ රට තුල සිද්ධ වෙනවා. ඒත් සමග අසන්නනි, ඔබට මතකයේ ඇති අපි දැන් සති ගණනාවක් ඔබත් සමග කතා කරා සංගීතය මොන මොන ආකාරයන් වලට, ගීපද රචනා මොන මොන ආකාරයන් වලට රචකයන් අප වෙත ගෙනල්ලා තියනවාද කියලා. මේ ගැන අපි හිතුවා වෙසක් උත්සවයත් අලලමින් මේ හා සම්බන්ධව කතා කරමින්ම ඔබත් සමග තවදුරටත් පොඩි පරේක්ෂණාත්මක විදිහට සම්බන්ධ වෙන්නට. තවදුරටත් මේ ගැන කතා කරොත් අසංක, ඔබට මොනවද කියන්නට තියෙන්නේ?
ඔව්, ඇත්තටම සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙලසටහන ආරම්භයට පෙර මොනවරේ මම ඔබට සුබ උපන්දිනයක් කියලා සුබ පතන මේ අවස්ථාවේදී සීසර් ලංකා තුලින්
බොහොම ස්තුතියි.
ඉතින් ඔව්, ඇත්තටම ඔබ කිව්වා වගේම අපිට වෙසක් අසිරි තමයි ශ්‍රී ලංකාවේ නම් හැමතැනින්ම දකින්න ලැබෙන්නේ. ඉතින් ඔබ කිව්වා ආකාරයට දුර රටක ඉන්නකොට අපිට ඒ හැඟීම වැඩිපුර දැනෙනවා. ඇත්තටම ඉතින් අපේ සති කීපයක් පහුගිය සති 3-4ක් පුරාවට අපි විශේෂ වූ පර්යේෂණයක එක් එක් අංශ පිළිබඳව පොඩි කතිකාවක් විදිහට අපි කතා කරා. සංගීතයේ යම් යම් තැන්වලදී අපේ ජන ජීවිතය, අපේ ඊට පස්සේ අපි කතා කරා රාගධාරී සංගීතය, ඊළඟට අපි ප්‍රේමය, ඔය ආකාරයට ගොඩක් දේවල් වලට මේ සංගීතය යොදාගත්තේ කොහොමද, ඒ ආකාරයෙන් ලියවිච්ච ගීත මොනවද, ඔහොම අපි කතා කරගෙන ගියා. ඒ හා සම්බන්ධ වෙච්ච ගීතත් අපි වාදනය කරා. ඉතින් මේ ආකාරයෙන් බැලුවාම අපිට හිතුණා මෙම අපි හොයාගත්ත දේවල් වල අවසාන අධ්‍යයන අද ඉදිරිපත් කරන්න ඔබට. ඉතින් වසනාවක් වෙනකොට අපිට වෙසක් පොහොය දිනේට පෙර දිනය අපිට මේ වැඩසටහන කිරීමට ලැබුණා. ඉතින් අපි හිතනවා ඔබට ඒ පිළිබඳවත් අපි හොයාගත්තේ කරුණු ඉදිරිපත් කරන්න. මම හිතනවා ඇත්තරම මේ කරුණු සියල්ල ඔබට විවේචනයට බාරයි. ඔබට පුළුවන් ඔබගේ යෝජනා, චෝදනා, අපි වැරදි දේවල් කියනවනම්, අපි හොඳ දේවල් කියනවනම් ඒ හැම දෙයක්ම අගයන්න ඔබට පුළුවන්. අපි ඔබට දුරකථන අංකයකුත් ලබා දෙන්න කැමති. 815-81-02 815-81-02. ඉතින් මම හිතනවා ඔබ යම් කිසි නොදන්නා වූ කරුණු කාරණා පිළිබඳ දැනුවත් වීමක් වෙන්න ඇති කියලා අපි විසින් ඉදිරිපත් කළ එම පර්යේෂණාත්මක ඒ කරුණු වලින්. ඉතින් මනෝරේ මම හිතුවා ඉතින් වෙසක් උත්සවය පිළිබඳව අපි හැමම දැනුවත්නේ පිළිබඳව ඔබ සෑහෙන කරුණු ඉදිරිපත් කරා. ඉතින් අපි ගීතයක් අහලා ඉමු පළමුව මේ වෙසක් උත්සවය පිළිබඳවම.
Besa සිරිසන්තර රජු සිරිසංග බෝරජු ආයෙත් සිරිලක රජ වෙනවා ගෙවෙනවා තොරන් ලිහෙනවා දන්සල් කාලය නිම වෙනවා විසන්තර රජු සිරිසඳ බෝ රජු ආයෙත් රජකම
කාලෙටයි කාගෙත් පින්කම් කාට පේන්න දන්නේ මන්ද. ඉතින් ඇත්තටම මම දන්නවා මේ වැඩසටහන අහන අපි ගොඩක් දෙනෙක් බෞද්ධ පිරිස් ගොඩක් කට්ටිය මේ වැඩසටහන අහන විදිය අපි දන්නවා. බෞද්ධ නොවන කොට්ටාෂත් මේක අහනවා. ඉතින් ඇත්තටම මම ඔබට කලින් කිව්වා වගේ අපේ සොයාගත්ත දේවල් අපි ඉදිරිපත් කරන්න පරිශීලනයක් ඉදිරිපත් කරද්දී අපිට හිතුණා මේක මේ කාට පේන්නද මේ පින්කම් කරන්නේ මේ ඔස්සේ යම් කිසි කරුණු කීපයක් ඔබ හමුවට ගෙනෙන්නට. ඉතින් ඇත්තටම මොනවාරි මම මුලින්ම කැමති මෙම එඩ්වඩ් ජයකුඩි මහත්මයා ගායනා කරන මෙම ගීතයෙන් ආරම්භය ලබා ගන්නට. ඉතින් එතන තියෙනවා ආරම්භයක් කාට පේන්නද අපි මේ හැම දෙවලම කරන්නේ කියලා. මම හිතන්නේ ඔබට තියෙනවා දෙයක් ගැන මොකක් පවසන්න.
මට හිතෙනවා මෙහෙම දෙයක් මම කියුවොත් හොඳයි කියලා. එකක් අපි මේ යොදාගෙන යන්නේ සංගීතය ගේපත් රචකයන් මේ ඉදිරියට ගෙනාවේ කොහොමද මේ එක එක අවස්ථාවන් කියන එක කියාගෙන අපි ආවේ එහෙම කියාගෙන. මෙතනදී මේ වෙසක් කියන එක මොන ආකාරයටද මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ? මිනිස්සු අද කොහොමද එදා බෞද්ධ ශිෂ්ටාචාරය තුල වෙසක් කියන එක කොහොමද අපි වැළඳගත යුත්තේ? අද මොන විදියටද අපි වැළඳගන්නේ? මේ දෙක අතරේ පොඩි පරස්පරයක් දකින විදියක් මේ හැම දෙයක් හැම ගීතයක් තුලම රචකයන් ලස්සනට ගෙනත් තියෙනවා. මේක සමාජ විග්‍රහයක් අතරම බැලුවොත්.
ඔව් අතරම අපේම විග්‍රහයට එන්න කලින් අපි අතීතයේ දිහා පොඩ්ඩක් බැලුවොත් එකනේ ලංකාවට බුද්ධාගම ලැබුණු ආකාරය පිළිබඳවත් අපි කතා කරන්න ඕන. බෞද්ධ ශිෂ්ටාචාරයේ මේ ආරම්භයේ විදියට දැන් අපි හැමෝම දන්නා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධාම රැගෙන පැමිණියා, වැඩම කරා. ඉතින් එතකොට එම වැඩම කිරීමත් සමගම අපිට මොනවද ලැබුණේ? අපිට ගොඩක් දේවල් ලැබුණා. විවිධාකාරයේ ගෘහ නිර්මාණ ශිල්ප, කලා ශිල්ප, අත්කම් නොඑක ආකාරයේ. හැබැයි අපි එක දෙයක් පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකෙට මෙම ශ්‍රී ලංකාවට රැගෙන ආපු මිහිඳු මහ රහතන් වහන්සේගේ එම ධර්මය තේරුම් ගන්න පුළුවන් තරමේ බුද්ධියක් සහිත මිනිසුන් අපි අතර හිටියා.
අනිවාර්යෙන්. ඒක නිසා
මොකද එම ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට නොහැකි නම් උන්වහන්සේ ලංකාවට පැමිණීමෙන් වැඩම කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නමුත් අපි කතා නොකරන එක පැත්තක් තමයි ඒක. නමුත් ඒ කියන්නේ මට කියන්න ඕන කරන්නේ අපි ඒ වෙනකොටත්
බුද්ධිමත් දියුණු පිරිසක්
දියුණු ජන කොට්ටාශයක් අපතල සිටියා.
ඔව්.
ඉතින් අපිට නොයෙක් දායාද ලැබුණා. මම කලින් කිව්ව වගේ කලා ශිල්ප, අත්කම් ගෘහ නිර්මාණය වගේ නොයෙක් ආදී කලා ශිල්ප තිබුණා. ඉතින් මේ වගේ දේවල් අරගෙන ඇත්තර මිහිඳු මහ රහතන් වහන්සේගේ එකම අභිප්‍රාය වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලොව ප්‍රසිද්ධ මේ ලංකාව ප්‍රසිද්ධ කරවා ජනතාවට යථාර්ථ අවබෝධ කරවා දීම මම දකින්න විදිහ මම කියන්නේ. ඉතින් වර්තමානයේ අපේ සියලුම පැවිදි භික්ෂුන් වහන්සේලා වුණත් බලාපොරොත්තු වෙන්නේ ඒ දෙම තමයි. නමුත් එක තැනක පොඩි ගැටලුවක් තියෙනවා. මට පේනා මෙන්න මෙහෙම ගැටලුවක්. ඇත්තටම අපේ පුද්ගලයන්, අපේ ජනතාව, අපේ සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් මෙම ලෞකික සැපය අත්හැරලා මෙම අධ්‍යාත්මික ජීවිතයක් කරා යොමු වීමේ ප්‍රවණතාවයක් අද දවසේ දකින්නට තිබෙනවාද? ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
අධ්‍යාත්මික ලෝකෝත්තර පැත්තට මිනිසුන් යොමු වෙනට මං හිතන්නේ අද තියෙන තත්ත්වයේ තරුණ පිරිස් බොහොම අඩුවෙන් තමයි යදෙනව මම නම් දකින්නේ. මොකද සමාජයේ ඇති වෙලා තියෙන මේ තාක්ෂණික දියුණුවත් එක්කලා මේ අපේ තරුණ පරම්පරාව මේ ආගමානුකූල ක්‍රියාකාරකම් වලට යෙදෙනවා ටිකක් අඩුයි.
හරි. ඒක තමයි මම කල්පනා කරේ. මේ තාක්ෂණික දියුණුවත් සමගම ඇත්තටම එතනින් තවත් දෙයක් සමාන්තරව යනවා. අපේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙලවට මේ ලංකාවට ඒ බෞද්ධ කටයුතු ප්‍රචාරය සඳහා වැඩමවාට පසු ඇතිවෙච්ච දියුණුව, ඊට පසු ඒ ඇතිවෙච්ච බෞද්ධ විකාශයේ කෙලවර අපි හිතමුකෝ මේ වර්තමානය කියලා. ඒතර මේ වෙනකම් වෙච්ච විකාශයේ එක දෙයක් තමයි මම දකින විදිහට අපි කොච්චර බණ ඇහුවත්, අපි කොච්චර ධර්ම වැඩසටහන් වල සහභාගී වුණත් අපිට එක අතකින් වෙලාවක් නැහැ කියමු. එහෙම නැත්නම් අපිට මේක කරන්න බෑ, අපිට පින්කම් කරන්න විදිහක් නැහැ. අපි අසීමාන්තික විදිහට විවිධ බැඳීම් වලට ගැටිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කොටිම කිව්වොත් අපිට නිවනක්වත් නැහැ අපි වැඩ කරගන්න. අපිට කිසිම විවේකයක් නැහැ. ඉතින් ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ ගීපද රචකයෙක් වන රංජිත් මල්ලියාවඩු මහත්මයා මේ පිළිබඳ යම් කිසි අදහසක් ඇතුව ගීතයක් රචනා කරලා තිනවා. මම උත්සාහ කරනවා මේ වැඩසටහන අතරතුරේදී රංජිත් මල්ලියාවඩු මහත්මයාව සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරවා ගැනීමට උත්සාහ කරනවා. ඉතින් බලමු එම ගීතය කොහොමද කියලා.
තටුනෙති සුතන් තවම පොටිදරු නැති සුතන්තවම පොටිදරු ලකුම් ගන්න අතුයිති තිබෙනයි සව නොදනිති තිබෙනයි සව නොදනිති අහවර නැති කෙපලි වැඩ තිබියදී අදටත් අහවර නැති කෙපලි වැඩ තිබියදී බැංකු මකරමු වගිලි පොඩි පොත දෙන් පඳ අති පොඩි පොත දෙන් පඳ අති sansari bendum hadavat denaridum nivannakinnata nivanakne uduhamuturane uduhamuturane
දකින්නට නිවනක් නෑ බුදුහාමුදුරුවනේ. ඇත්තට මේක තමයි තත්ත්වය. අපිට දකින්න තියෙන්නේ අපිට පිනක් දහමක් කරගන්නවත් වෙලාවක් නෑ. අපි මොනතරම් අපේ ආගම ගැන කතා කරත්, අපි මොනතරම් බෞද්ධ වැඩසටහන වලට සහභාගී වුණත්, අපි හැම දෙයකින්ම බැඳිලා තියෙන්නේ. අපිට ගොඩක් බැඳීම් තියෙනවා හැම පැත්තකින්ම, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, පෞල් සම්බන්ධතාවලින්. එදෙන් අපිට සමහර විට පොයිටවත් පන්සලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් අපි ලෝකෙ මුතුම බෞද්ධ රට ශ්‍රී ලංකාව විතර හැඳින්නුවත් ඒක තමයි ඇත්ත කතන්දරේ. මොකද ඔබ හිතන්නේ?
ඔව්. මොකද සමාජය තුළ එක පැත්තකට එක්කෝ මේ තරඟකාරීත්වයට මුහුණ දෙන්නට දරුවන් යොමු වෙලා, දෙමව්පියන් දරුවෝ පස්සේ, එහෙම නැත්නම් දරුවන්ගේ හෙට දවස ගොඩනගා ගන්න දෙමව්පියෝ ලෝකෙට පුදුම විදිහට ණයබරකින් ජීවත් වෙනවා. ඒක නිසා දෙමව්පියන්ට නිවනක් නැහැ. නිදහසේ තමන්ට පින්කමක් කරගන්න. අපි අහලා බලමු මේ ගේපද රචකයා මොකද කියන්නේ කියලා.
අපිට ඔව්, ඇත්තටම මම මේ අවස්ථාවේදී අපේ ගේපද රචකයා රංජිත් මල්ලයාවඩු මහතා දුර්ගතණින් සම්බන්ධ කරගත්තා. ඉතින් මම ඔහු ගැන පොඩි හැඳින්වීමක් කරොත්, ඔහු ලංකාවේ ප්‍රවීණ ගේයපද රචකයෙක්. දකුණු බලාත් සාහිත්‍ය සංස්කෘතික අංශයේ කාලයක් හොඳින් විවිධ වැඩ කටයුතු කරපු පුද්ගලයෙක්. මම පුද්ගලිකව හොඳම මගේ බොහොම ළඟ හිතවතෙක්. ඇත්තටම ඒ මහත්මයා තමයි
මෙවර
ජාතික වෙසක් උත්සවය පවත්වන්නේ ඔහුගේ ගමේ, ඔහුගේ විහාරයේ, තොටගමුව රජමහා විහාරයේදී, තෙල්ලත තොටගමුව රජමහා විහාරයේදී. ඉතින් රංජිත් මහත්මයා ඔබට මාව ඇහෙනවද? හෙලෝ. ඔව්, ඇත්තටම දුරකථන මාර්ගයේ යම් යම් අවහිරකා තියෙනවා. මම හිතනවා රජිත් මහත්මයා ඔබට මා වැසෙනවා ඇති.
දැන් ඇහෙනවා.
ඔව්, ඇත්තටම රජිත් මහත්මයා, මම මේ අවස්ථාවේදී ඔබව මෙම සීසර් ලංකා වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම කතා කරේ ඇත්තටම අපේ මෙම මම කතා කරේ රජිත් මහත්මයා ඇත්තටම අපේ බෞද්ධ රටක් විදිහට අපි කොපමණ කතා කරත් ශ්‍රී ලංකාව බෞද්ධ වාසීන් කියලා අපි යම් යම් බැඳීම් යම් යම් ගැටීම් නිසා අපිට අපේ එම බෞද්ධකම කෙසේ වෙතත් අපිට හරියාකාරව පන්සලකටවත් යන්න නොහැකි තවත් අපට පේනවා. ඉතින් මම ඒ විදිහට උදාහරණයක් ඉදිරිය ඔබතුමා ලියපු ඒ සංසාරයේ බැඳීම් කියන ගීතය මීට සුළු මොහොතකට ප්‍රචාරය කරා. ඉතින් ඇත්තටම ඔබතුමාගේ අදහස කුමක්ද මේ පිළිබඳව?
මට මේ බෞද්ධ ගීත ඇතන වාරයක් පාසා මට මතක් වෙන අපේ සංස්කෘතියේ සම්භවය. අපි වැදයි දාගදයි ගමයි පන්සලයි කියන සංකල්පයෙන් තමයි අපි ගොඩනැගෙන්නේ. අනාදිමත් සංස්කෘතියක් තියෙන රටක් විදිහට අපි එදා සහ අද අතරේ ලොකු පරස්පරයක් තියෙනවා. සමාජයේ හැමතිස්සෙම පරිණාමය වෙනවා, එක තැනක තියෙන්නේ. ඒ පරිණාමයත් එක්ක අදහස් උදහස් වෙනස් වෙනවා. ඒ වගේ අපේ රට විවෘතාර්ථික සංකල්පය එන්න කලින් තිබුණ තත්ත්වයක්. විවෘතාර්ථික සංකල්පය ලංකාවේ මුල් බැසගත්තට පස්සේ ඇති වුණ තත්ත්වයක් අතරේ බුදුදහමත් සංස්කෘතියත් ලොකු කැලහැප්පීමකට භාජනය වුණා කියලා කිව්වොත් මට හිතෙනවා නිවැරදියි කියලා. අපි එදා පන්සලට ගියේ, අපි අකුරු කියෙව්වේ, දැනුමුතුකම් ලැබුවේ, ජීවිතේ හැඩගස්වා ගත්තේ ගමේ පන්සල. ඉතින් මේ ගමේ පන්සල සිංහලයා පමණක් නොවෙයි, ද්‍රවිඩ, මුස්ලිම් ඒ සියලු දෙනාටම යම් යම් ආකාරයක බලපෑවා. ඒකයි මං කිව්වේ අපේ සංස්කෘතියේ මූලාරම්භයට යන්න වෙනවයි කියලා. මේ සියලු දෙනාටම පන්සලේ බලපෑම තිබුණා. වෙනත් ආගම් මැද හොය අයට කොහොම පන්සලේ බලපෑම තිබුණා, ඒක අදක් තියෙනවා. නමුත් මේ වේගවත් ගමන නිසා, ඒ කියන්නේ විවෘතාර්ථිකයේ රටට පැමිණීමත් එක්ක ඇතිවන ගමන වේගවත් වීම නිසා මිනිස්සුන්ට අද ඒ ආගමත් එක්ක තම බුදුදහමත් එක්ක තියෙන බැඳීම් මූල්‍යමය තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. හරියට ගණ වෙනවක් වගේ ඒක. අද විහාරයට යන්නේ යා යුතු නිසා. එහෙම නැතුව නිවන කියන එක, නිර්වාණය කියන අපි නොදකින තැන නෙවෙයි, නව නිවීම කියන මිනිහ නිවීම ලබන්න පුළුවන් කියන හැඟීම එතන තියෙනවා. නිර්වාණය කියන අපි නොදන්නා තැන නෙවෙයි, මනසේ දියුණු කරලා යා යුතු තැන නෙවෙයි, මිනිස්සුගේ සමාජ ජීවිතයේ තියෙන නිවීමක් කියලා අපි ඒ නිවීම ලබන්න තිබුණු අවකාශය අද ඇහිරලා කියලා මට හිතෙනවා. අපි කවි, ගීත, කෙටි කතා මේ කවර දේ ලිව්වත් අද සමාජය ඒවත් එක්ක ගැවසෙනවා ඉතා අඩුයි. ඔවුන් ඒකට පාලය හොයාගන්න නැහැ කියලා සමහර වෙලාවට කියන්න පුළුවන්. ඒක නම් මම පිළිගන්න කැමති නැහැ. දැන් මේ විදිහට ගත්තහම අතීතයේ සිටම අපේ බෞද්ධ සාහිත්‍ය ගත්තහම බෞද්ධ සාහිත්‍යයේ ගීත කවි ඇති තරම් තියෙනවා. ඒ වගේම බුදු දහම කවියෙන් ගියන්න එපාය, බුද්ධ චරිතය කවියෙන් ගීතයෙන් ගියන්න කියලා තමයි එදා පඬිවරුන් අපිට කියලා තියෙන්නේ. එසේ වුණත් ගීත සාහිත්‍ය වැඩි වර්ධනය වීමත් සමගම අපූරු බෞද්ධ ගීතාවලිය අපේ සමාජයට එකතු වුණා. ඒක පන්සලට ගිහිල්ලා බණ දහම් අහන්න නැති බැරි අයට පවා මේ ගීත වලින් බුදු දහමේ තියෙන හරය, තරපද්ධතිය තමන් ළඟට ලං කරගන්න අවකාශ සැලසුණා.
يعني
පන්සලට ගිහිල්ලා විඳින දේම ගීතයකින් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ භාවනාවට සමවදින්න පුළුවන්කමත. දැන් උදාහරණයක් විදිහට අපේ විශාරද පණ්ඩිත අමරදේවයන්ගේ බෞද්ධ ගීතයක් ඇහුවාම, නන්දා මාලිනියගේ බෞද්ධ ගීතයක් ඇහුවාම සමාධියකට සමවැදෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් විවෘතාර්ථිකයත් එක්ක සමාජයේ චංචල වීමත් එක්ක මං හිතන්නේ ඒක බිඳ වැටිලා තියෙනවා. මිනිස්සු දුවන ජාතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා, ලුහු බඳින ජාතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ජීවිතත් එක්ක. සංසාරයේ බැඳුම් වගේ සංසාරයේ බැඳුම් ගීතය තුළ උනත් සාකච්ඡා කරන්නේ මේ තියෙන යථාර්ථය. හැබැයි මේ ගීතාවලිය දැන් මගේ සංසාරයේ බැඳුම් ගීතය එන සලපසල මළුව කියන මගේ බොදුගී සංයුක්ත පැටිය මේක සමාජගත කිරීමේදී මට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මිනිසුන් අතරට අපි අපේක්ෂා කරන පමණින් අපි කොච්චර ගීත කවි ලිව්වත් අපි අපේක්ෂා කරන පමණින් අපේ ශ්‍රාවක සමූහය අතරට මේ යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. නූතන මාධ්‍යවල හැසිරීමේ ස්වභාවය අපි එදා ඇහූ ගීත පවා දැහෙන්නේ. එදා අහපු අපූරු බෞද්ධ ගීත තුන අපි නිවාස අනසාලු ඒවා පවා ඇහෙන්නේ නැහැ. මොකද මාධ්‍ය සංස්කෘතිය නිසා වර්තමාන ඒක හේතුව තමයි මේ අපි අනපේක්ෂිතව අපි තාපු නිවෘත ආර්ථිකයේ වේගවත් බව. මොකද ලෝකයට නවතින්න බෑ, ලෝකයේ පරිණාමය වෙනවා. ඒ පරිණාමයත් එක්ක යා යුතුයි, ඒ වෙනස් වෙනවා.
ඒ වගේම රංජිත් මහත්මයා
වගේ මේ තා මිනිසා මේ ආකාරයට සම්බන්ධ වුණා වගේ වෙනස් වෙනවා. නමුත් මේ වෙනසත් එක්ක මේවා මේ සම්ප්‍රදායන් මේ හරපද්ධති විනාශ නොවි දියුණු වෙමින් ලෝකයත් එක්ක ඇලහැප්පෙමින් ගලා යා යුතුයි. නමුත් ඒ ගලා යෑම යම් යම් හේතු නිසා ඇනෙහිටීම නිසා තමයි මේ සත්‍යය ඇති වෙලා තියෙන්නේ.
ඔව් රංජිත් මහත්මයා,
අපි සංසාරයේ දැන දැන ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගත්තා. ඔව්
ඔව් මට පොඩ්ඩක් බාධා කරනවා. ඇත්තටම දැන් මෙම ගීතයෙන් පස්සේ අපි දැන් ඔබතුමා ඒ කියපු කරුණු කාරණාත් එක්ක අපි බලනකොට ඊට පස්සේ අපිට දැන් ඔබතුමාම එක්තැනක සඳහන් කළා යම්කිසි වාණිජකරණීය වීමක් පිළිබඳව. ඇත්තටම විවෘතාර්ථිකයන් පස්සේ හැමදේම වාණිජකරණය වෙලා තියෙනවා. ඉතින් අපේ ආගමත් වාණිජකරණීය වීමකට ලක් වෙලා ඇති කියලා මම හිතනවා යම් තාක් දුරකට. ඔබතුමාගේ මම තෝරගෙන තිනවා තවත් ගීතයක් ගමේ පන්සල. ඉතින් ඔබතුමා මෙම ගීතේනොත් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනිම හැඟීමක් ඉදිරිපත් කරන්නද?
දැන් ගමේ පන්සල කියන ගීතේ තියෙන්නේ ආය එළියපු එදා දැන් උදාහරණයක් විතර මම තොටගමුව රජමහා විහාරයේ සතර පේරුවේ වැසියේ.
ඔව්.
මේ සැරේ මේ වාරයේ ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන්නේ තොටගමුව විහාරය මූලික කරගෙන. එතන මේ තොටගමුව විහාරයේ විදුසිතුවම් මහනුවර ගියට අයත් මේ විදුසිතුවම් හැඳලා තියා සිත්තර ගුරුන්නාංශ කෙනෙක්. මේ සිත්තර ගුරුන්නාංශේලා එදා මේ කාර්ය කළේ
අත්භාවයෙන්.
නිර්මාණකරුවෙක් ලෙස එදා මේ නිර්මාණය කිරීමේදී විදුසිතුවම් කැඳීමේදී එහෙම නැත්නම් ප්‍රතිමාවක් ඇඳීමේදී එතුමන්ලා බලාපොරොත්තු වුණේ මූල්‍ය ප්‍රතිලාභයක්. ඒ විදුසිතුවා කඳිනවයි කියන්නේ භාවනාවකට සමවැදීමක්. ප්‍රතිමාවක් නිර්මාණය කරනවා කියලා කියන්නේ ඒකත් භාවනාවක්. අනිත් පැත්තෙන් ගත්තත් අපි වෙසක් සැරසිල්ලක් වෙසක් කූඩුවක් ගන්නකො වෙසක් කූඩුවක් හදන එකත් බට ටික කපාගෙන ඇවිල්ලා එක තැනක වාඩි වෙලා ඒක බැඳලා ඔලාලවලා ඒ අලංකරණය කිරීම සඳහා කෙනෙකු යම්කිසි භාවනාවකේදී සංසුන්ව එක තැනක පැය කීපයක් රැඳී සිටීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් වාණිජකරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ එදා සිත්තර ගුරුන්නාසේ අද චිත්‍ර ශිල්පියයි අතර වෙනසක් ඇති වෙලා තියෙනවා. අද ඔහු වැඩ කරන්නේ මුදල් සෑවිල්ල. එදා ශ්‍රමය පරිත්‍යාග කරා, ශ්‍රමය දන් දුන්නා. නමුත් අද ශ්‍රමය විකුණනවා, හැකි කුසලතා විකුණනවා. නමුත් මේ වාණිජ සමාජය තුළ ඔහුට ජීවත් වීම සඳහා එසේ නොකර බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නමුත් මේක ආර්ථික ඵලයක් වීම ධර්මක කනගාටුවක්. ගමේ පන්සලේ කතා කරන සිත්තර ගුරුනාථය ගැන කතා කරන්නේ ඒ සිත්තර ගුරුනාථගේ චරිතයත් වර්තමාන චරිතයත් සංසන්දනාත්මකව තමයි කතා කරන්න මම අපේක්ෂා කළේ. මේ අපේ ශ්‍රාවක සමූහයාගේ ඇස අරවන්න. මම දන්නේ කොතෙක් දුරට මා එතෙන්දී සාර්ථකද කියලා. මොකද මේක සමාජගත වීමේදී උදාහරණයක් විදිහට මගේ සලපතල මළුව ගීතයේ අන්තර්ගත සලපතල මළුව සංයුක්ත තැටිය මේ දක්වා ලංකාවේ නාලිකා වලින් රන්ගිරි ශ්‍රී ලංකා නාලිකාවේ විතරයි
ප්‍රචාරය
ඊට මිල මුදල් නොගෙවා ධාවනය කළේ ප්‍රචාරය කළේ. ඉතින් අනික් කිසිම නාලිකාවක් මිල මුදල් නොගෙවා ඒක ධාවන මේ ප්‍රචාරය කරන්න බාරගත්තේ නැහැ.
ඒතර නිවැරදි කිරීමක් කරන්න රංජිත් මහත්මයා
කියන කතාවේ
දෙරණ ආයතනයෙන් එක් වතාවක් ප්‍රචාරය කර එක ගීතයක් මට මතක විදියට
දෙරණ අපේ වැඩසටහනක් එක්කම දෙරණ ප්‍රචාරය කළා. ඉන්පස්සේ නිරන්තර ඒ කියන්නේ සාමාන්‍ය වැඩසටහනක ගීත මේ
ධාවනය කරේ නැහැ.
ප්‍රචාරය කරන ආකාරයට අනිත් කිසි නාලියාවක් බාරගත්තේ නැහැ. ඉතින් මේ මම දකින්නේ මේ වාණිජකරණයේ ප්‍රතිඵල මේවා.
ඔව්. ඉතින් ඇත්තටම
ඊළඟට දැන් තවත් පුංචි උදාහරණයක් කිව්වොත් හොඳයි.
ඔව්.
හලෝ.
ඔව් රණිත් මහත්මයා. ඔව්.
තව පුංචි උදාහරණයක් කිව්වොත් වටිනවා කියලා හිතනවා. මේ සලපතල මළුව දෙකේ සංයුක්ත ඇටිය, නීත සංයුක්ත ඇටිය.
ඔව්.
වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේදී ඒ ගැටපට අලෙවි කරන්නන් කිව්වේ බෞද්ධ ගීත මිලට ගන්න කවුරුවත් නැහැ කියලා. මේකෙම තියෙනවා මේ ලැබිච්ච කරුණ කාරණාවලින් අපි අත්විඳපු දේවල් වලින් මම හිතන්නේ ඔබතුමාටත් පැහැදිලිව තේරෙනවා ඇති. මේ සංයුක්තටිය දායක වෙච්ච පුද්ගලයෙක් විදිහට මම
හිතන්නේ
සමාජ ප්‍රතිචාරය. මේකට හේතුව නම් මම නැවතත් දකින්නේ මේ අති ධාවනකාරී සමාජ රටාව. මිනිස්සු හඹා යනවා. බුදුසහමේ උගන්වන්නේ හඹා යෑම නෙවෙයි,
ජීවිතයන
සුණු බව. අපි ගීතෙන් කවියෙන් කතා කරන්නේ එතැනට යන්න පාර කපා ගැනීම. නමුත් ඒකට ප්‍රධාන බාධක වෙලා තියෙනවා අපිට ආගන්තුක. මේක තවමත් ආගන්තුකයි මේකවත් ගමන.
ඔව්, ඇත්තටම රංජිත් මහත්මයා ඔබ බොහොම කාර්ය බහුල මොහොතක් මේ වෙලාවේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වෙසක් උත්සවය ඔබතුමාගේ නිවසට මදක යාබදව තියෙන තොටගමුව රජ මහ විහාරයේ මේ මිලකට ලකලැස් වෙමින් තියෙන වෙලාවක තමයි ඔබතුමා මේ දුරගතණයෙන් අපිට සජීවීව සම්බන්ධ වෙන්න ලැබුණේ. ඉතින් ඇත්තටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ පිළිබඳව. අපි මේ අවස්ථාවේදී ගමේ පන්සල ගීතය අහලා බලමු.
පන්සල බබලවා පිළිමහිමි සඳ වඩමවා නොපැතු දවසක කොහේ වැඩියද අපේ සිත්තර ගුරුතුමා අපේ සිත්තර ගුරුතුමා බැඳ බුදු මන්දිරේ මාස ගණනක් මුළුල්ලේ පලක් බැඳ බුදු මන්දිරේ මාස ගණනක් මුළුල්ලේ සමවැදුණු භාවනාවේ පේරුව නිත්ලවා සොයන සඳ ඔබ වීපමා සතර පේරුව නිත්ලවා සොයන සඳ ඔබ වීපමා ඔබේ පිය සටහන් මගේ ගමේ පන්සල බබලවා පිළිමහිමි සඳ වඩමවා නොපැතු දවසක කොහේ වැඩියද අපේ සිත්තර ගුරුතුමා අපේ
කර ගුරුතුමා
නැවතත් අපි ඔබ සමග මේ එකතු වෙන්නේ ප්ලැනට් FM 104.6 තරංගමාලාව ඔස්සේ විකාශනය වන සජීවී වැඩසටහන සීසර ලංකා. ඉතින් අපේ මේ තරඟකාරීත්වය ගැන බොහොම ලස්සන අදහස් ටිකක් රංජිත් මල්ලියවරු මහතා කතා කරමින් අපිට සජීවීව සම්බන්ධ වෙලා ලංකාව ඉඳලා අපිට මතක් කරලා දුන්නා. ඔබ අපි හැමෝම පිළිගනීවි මං හිතන්නේ මේ කතාව. මම වරක වසර ගණනාවක් පාසලක උගන්නපු ගුරුවරයෙක් හැටියට මම දන්නවා දරුවෝ පිටපස්සේ දෙමව්පියෝ හිටියේ කොහොමද. ඔවුන් අන්තිමටම බැරිම තැන ඔවුන් දුන්නු නිදහසට එකම කාරණාව තමයි පෝය දවසර තමයි දරුවෙකුට ටියුෂන් එකක් කරන්න තියෙන්නේ. ඒකින් අපිට පන්සල්ටවත් යන්න වෙලාවක් නැහැ ටීචර්. යන්න නම් හම්බුනේ නැහැ. ඉතින් අපිට කියන්නත් ලැජ්ජයි මොනවා කරන්නද? අම්මා තාත්තා වෙනුවෙන් දානයක් දෙන්නවත් එහෙම දෙයකටවත් අපිට කාල වේලාව හරි අමාරු යොදා ගන්න. වැඩට යන්නත් එපා ටීචර්, වැඩ කරන්නත් එපා. ඔන්න ඔයගේ කතන්දර තමයි හැමතිස්සෙම හැමෝගෙම කටවල් වලින් හඬින් අපිට ඇහුනේ. ඒ ටිකම තමයි මං හිතන්නේ මේ ව්‍යක්ත භාෂාවෙන් මේ රංජිත් මහත්තයා අපිට කිව්වේ. මේ තරඟකාරීකම මං හිතනවා මේ මේ නවසීලන්ත ජාතිකය තුළ අපි ඒ තරම් දුරට දකින්නේ නැහැ. මේ බොහොම සරලයි ඔවුන්. ඔවුන් බොහොම සරලයි. සරලයි කියන එකට මම එක උදාහරණයක් කියන්නම්. එක වතාවකදී මම වැඩ කරන ආයතනයට සම්බන්ධ කෙනෙක්, එයාගේ ගෙදර එයා කියනවා එයාට කාමර පහක ගෙයක් තියෙන්නේ. එයා ඒක විකුණනවා. එයාට පුතුන් දෙදෙනෙක් ඉන්නේ. පුතුන් දෙදෙනාම හැබැයි ඉන්නේ කුලී නිවෙස්වල වෙනම. මෙයා මෙයාගේ ගේ විකුණනවා. මං එහව ඇයි එහෙම කරන්නේ, දරුවෝ දෙන්නෙක් ඉන්නව නේද? එයා ඉඳගෙන කිව්වේ නෑ, දරුවෝ මගෙත් එක්ක ජීවත් වෙන්නේ නැහැ, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලොකේ ඉන්නේ. මන් දැන් වයසයි, මට මේවා අම්බන් කරන්න බෑ, මට මේවා සුද්ධ කරන්න බෑ, මේවා නාස්ති වෙලා යනවා. මේවායින් තවත් තරුණ පවුලකට, දරුවෝ ඉන්න පවුලකට, අවශ්‍යතාවයේ තියෙන පවුලකට මේ වගේ දෙයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඇයි මම මේවා හිර කරගෙන ඉන්නේ? ඒ නිසා මම මේක විකුණනවා. මම විකුණලා මම යනවා නිදහස් තැනකට, එක්කෝ නිවාසයකට, අපි මේ රටේ හඳුන්වන රෙස්ටෝම් එකකට, ඒ වගේ තැනකට යනවා. මට එහෙම තැනකට ගියාම ඇති, මං දරුවෝ දෙන්නට සල්ලි දෙනවා, ඒගොල්ලන් කැමති දෙයක් කරගනි. මම දැන් වයසයි, මගේ මහත්තයා නෑ, මම තන් ජීවිතයක් ගෙවන්නේ දැන්. දරුවන්ට මාව බලන්න වෙලාවක් නෑ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ තියනවා කරගෙන යන්න. බලන්න මොනතරම් සරලද කියලා. අපි
හැරිම මනාවටම පෙන්වනවා,
මනාවටම පෙන්නනවා. මේ රටේ අලුතෙන් බඩුවක් ගෙනාවොත් ගෙදෙට ඉතුරු ගෙදර පාවිච්චි කරව බඩු පාරයිනෙන් තියනවා අවශ්‍ය කෙනෙකුට පාවිච්චි කරන්න. අපි අපේ සංස්කෘතිය තුළ මොකද්ද වෙන්නේ? අපි පොදි බඳිනවා ඊළඟ පරම්පරාවට ගෙනියන්න.
ඇත්තටම ඔබට පේන්නේ නැද්ද අපි හරි අසරණ ඇතනදි?
හරි අසරණයි. අපි
අපිට කාගින්වත් උදව්වක් නැහැ, කාගින්වත් පිළිසරණක් නැහැ. අපි නමුත් අපි බෞද්ධ.
අපි බෞද්ධයෝ.
හැබැයි පන්සලටවත් යන්න වෙලාවක් නැහැ. එහෙම තමයි අපි.
තක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සතර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරු
Yes, 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 yes ඇති බොරුවක් ඇති මිනිසුන් වෙති බෙරලක් නැති මේ සතර දනව් අසරන වෙලාවදි හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
අපි අසරන වෙලාවදි හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති
මේ සතර දනව්වේ
අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
සෙවනක් නැති අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ අපි මේ සරණක් ඉල්ලන්නේ කාගෙන්ද අපේ ආගමෙන් අපිට අපේ දර්ශනයෙන් දීලා තියෙනවා බොහොම ලස්සන සරණක් ඇයි අපි ඒ ටික අවබෝධ කරගන්නේ නැත්තේ අපි මේ තරංගකාරීත්වයෙන් ටිකක් මිදිලා සැනසීමක් හොයාගන්නට මේ වෙසක් මාසය තුල හිතුවොත් දරුවන්ට තේරුම් පැහැදුම් කරලා දුන්නොත් මෙහෙම දෙයක් අපිට තියෙනවා මේ විදිය දර්ශනයක් තමයි අපේ පදනම අපි හැමෝම එකතු වෙලා ඒ පදනම දරුවන්ට කියලා දුනොත් මං හිතන්නේ වඩාත් ඒ දරුවෝ ඉදිරි කාලයේදී අතරමං වෙන එක හුඟක් අඩු වේවි මොකද මේ තාක්ෂණයත් එක්ක දරුවෝ හුඟක් අතරමං වේවි මොකද ටෙලිෆෝන් එකක් ගත්තොත් අතේ තියාගෙන යන හෑන්ඩ් ෆෝන් එකක් කියලා අපි කියනවා ඒ වගේ දෙයක් අරගත්තොත් දරුවන්ට මුළු ලෝකය හා සම්බන්ධ වෙන්න පුළුවන්.
හැබැයි මොනවාරි මම ඔබට පොඩි බාධා කිරීමක් කරොත් ඔබට පේනවද දැන් යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා අපේ තරුණ පරපුරේ මේ බෞද්ධ ආගමට නැඹුරු වීම කෙරෙහි. මම දන්නවා මම පුද්ගලිකවම දන්නා හඳුන්න විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරන අතර වාරෙදීම කොළඹ හා ඒ කොළඹට තදාසන්න ප්‍රදේශවල තියෙන බොහොමයක් බෞද්ධ විහාරස්ථානවලට වෙනදාට වඩා ඔවුන් එක් රැස් වෙනවා. පොය දවසට ඔවුන් එක් රැස් වෙනවා. මම හිතන්නේ එතන හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද අපේ තරුණ පරපුර එතන ඉන්නේ වැඩි හරියක් දෙනවා.
ඒත් එක්කම තව දෙයක් තියෙනවා තරුණ පරපුර බොහොම දෙනෙක් දැන් ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු වෙලා තියෙනවා ඒගොල්ලන් හුඟක් වෙලාවට මේ විශ්ව භාෂාව තුල ඒගොල්ලෝ සොයනවා විශ්වය තුල ඒගොල්ලෝ හොයනවා මේ බෞද්ධ ආගම ආගමක්ද දර්ශනයක්ද කියන එක සමහරව ප්‍රශ්න කරපු තැන් තියෙනවා එහෙම තැන්වලදී අපේ බෞද්ධ භික්ෂූන් පොඩි අසරණම සත්‍යකට වැටලා තිනවා මේ පිට රටවල් වල ඉන්න අහිංසක දරුවන්ට ඉංග්‍රීසි භාෂාවේ අඩුපාඩුකම් නිසා ඒ දරුවන්ට අපේ ධර්මය අපේ දර්ශනය දෙන්න නිවැරදි විදිහට දී ගන්න බැරි කම. අපි මං හිතන්නේ ඒවා සම්පූර්ණ කරගත යුතු තැන්. මේවා අඩුපාඩු හැටියට දකින්න එක නෙමෙයි මම මේ කියන්නේ. මං හිතන්නේ හරි විදිහට ගණිවි මම මේ කියන දේ. අපේ දරුවෝ කැමති මේක දැනගන්න. නමුත් ඔවුන්ට දැනගන්න ඔවුන් ඉගෙන ගන්න භාෂාව තුල ඔවුන් ජීවත් වෙන භාෂාව තුල ඔවුන්ගේ රටාව තුල මේක දැනගන්න ඔවුන්ට ක්‍රමයක් නැත්තේ.
ඔව්.
ඒක එහෙම ලැබෙනවා නම් මං හිතනවා ඔවුන් මීට වැඩිය මේ දේ පිළිබඳව තොරතුරු සොයා ගනීවි දැනගනීවි.
ඔව්.
ඒත් එක්කම මං හිතනවා දෙමාපිය වශයෙන් වැඩිහිටියන් වශයෙන් මේ තරංකාරීත්වෙන් ටිකක් මිදෙවි. මොකද ඔවුන් බොහොම සරල විදිහට ජීවත් වෙන්න කැමති පුද්ගලයෝ. මේ අපේ අපි දක්වන මේ දැන් මැදවිය දක්වන මැදවිය අයගේ අදහස් වලට වඩා මේ තරුණ පරපුරේ අදහස් බොහොම සැහැල්ලුයි. ඔවුන් ඒ තරම් කිසිම දෙයක් අනවශ්‍ය බරකට ගන්න අය නෙමෙයි. ඒක එක පැත්තකින් හොඳකුත් තියෙනවා. ඔවුන් සොයා යන හැම දෙයකම නිවැරදි දේ දෙන්න නම් අපිත් ඒ මග හරියට දැනගෙන සිටිය යුතුමයි. ඒ අඩුපාඩුව අපේ තියෙන ටිකත් මං හිතන්නේ මග හරවා ගත්තොත් මේ බුදුන් අපිට දේශනා කරපු දර්ශනය තුළ අපේ දරුවන් හසුරුවා ගන්නට අපිට ලේසි වේවි.
මම හිතනවා අපි ඒකට අසරණ භාවයක් දැනෙන්නේ නැහැ අපිට.
දැනෙන එකක් නැහැ.
ඇත්තටම අපේ වෙලසටහනේ අවසන් භාගයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පහුගිය සති දෙක තුන තුළ අපේ මෙම වෙලසටහන පිළිබඳව ආපහු පොඩි මතක් කිරීමක් කරොත් අපි කරේ අපේ ජීවිතයට සංගීතය එකතු වීමේදී මෙම ගීතය විශේෂයෙන්ම ගීතය එකතු වීමේදී මොන මොන ආකාරයෙන් මෙම ගීතය එකතු වුණාද කියලා. ඉතින් එතනදී අපි පර්යේෂණාත්මකව හොයාගත්ත කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරා විවිධ අංශ ඔස්සේ. ඉතින් මම හිතනවා එම ගීත සංසිද්ධියේ එම අවසාන අදියර තමයි අපි මේ ඉන්නේ. ඉතින් බෞද්ධ ශිෂ්ටාචාරයේ අපිට ඇති වෙන ගැටලු සහගත තැන් ගීතයකින් පෙන්වා දී ඇත්තේ කොහොමද කියන එක තමයි අපි අද ඔබට ඉදිරිපත් කරේ. ඉතින් මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා රජිත් මල්ලියාවුඩු මහත්මයාට. අපිව සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ බොහොම කාර්ය බහුල අවස්ථාවක අපිට වැදගත් කරුණු හොවා දක්වීම පිළිබඳව. ඉතින් මනෝරි මම හිතන්නේ ඔබත් මමත් මේ පිළිබඳව සෑහෙන අධ්‍යයනයක් කරා පහුගිය දින කීපේ පුරාවටම විශේෂයෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව අපි නොයෙකුත් දේවල් කතා බහ කරා. ඒ වගේම මෙම ගීත තෝරා ගැනීමේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. මොකද අපි බෞද්ධ ගීත කියන්නේ අපිට හේතුමනාපට විවේචනය කරන්න විග්‍රහ කරන්න පුළුවන් ගීත නෙමෙයි. මොකද මිනිසුන්ගේ හිතට හදවතට ආමන්ත්‍රණය කරන ගීත. ඒ වගේම යම් කිසි පණිවිඩයක් සමාජගත කරන තැන් තියෙන්නේ මේවා. ඉතින් අපි ඒ පිළිබඳ තැන් ස්පර්ශ කිරීමේදී බොහොමයක්ම කල්පනාකාරී විය යුතුයි.
ඒත් එක්කම මම හිතනවා අපි අතින් යම් කිසි අඩුවක් පාඩුවක් ලුහුණක් වුණා නම් මම හිතනවා අපිට සමා වෙන්න ඕනේ. ඒ අතරම අපිට ඒවා පෙන්වා දෙන්නත් ඔබට සියලු අවසරය තියෙනවා.
ඔව් මම නැවතත් කැමතියි ඔබට දුරකථන අංකය පවසන්න 81 58 100 81 58 1.2
නැවත දවසක අපි හම්බ වෙලා ඉන්න දවසකදී ඔබට පුළුවනේ අපිට මතක් කරලා දෙන්න මෙන්න මෙහෙම අඩුපාඩුවක් වුණා. අපි සූදානම් ඒවා නිවැරදි කරගන්න අපි බොහොම ආදරෙන් බලන් ඉන්නවා ඒ වගේ අවස්ථාවකට තියෙනවා නම්. ඒත් එක්කම ඔබට අපි මේ ගෙන ආවේ අපි අසරණ වෙලා ඉන්න තැනකදී අපේ ආගමෙන් දහමෙන් අපිට නිවනක් ලබා දුන්නු මේ ගයපත රචකයන්ගේ සංගීත නිර්මාණ තුළින් අපිට කොයි විදිහටද මේ නිවන ලබා දුන්නේ කියන එක කියන්න.
ඇත්තටම ඔව් මම තව දෙයක් කියනවා නම් මම ඉස්සෙල්ලත් ඔබට පෙරසුවා අපි එක්තරා එක් තැනකදී අපි සතුටු වෙන්න ඕන අපේ තරුණ පරපුර නව ප්‍රවණතාවයක් තියෙනවා බොත්තමත් මෙම ගීතයට පෙරාතේ ගැන කතා කරා. ඉතින් බෞද්ධ ආගම වැළඳ ගැනීමට හෝ බෞද්ධ ශිෂ්ටාචාරයේ එම යහපත් තැන ස්පර්ශ කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ඔවුන් පෙන්වා දෙමින් විශේෂයෙන් මම ඔබට පැවසුවා එම විශ්වවිද්‍යාල සිසුන් බොහොමයක් එම බෞද්ධ විහාරස්ථානවලට එක්රැස් වෙලා එම කටයුතු වල නියලීම ඇත්තටම සතුටුට කාරණයක්. ඉතින් ඒකෙන් මම හිතන්නේ අපි මොනතරම් අසරණ වෙලා ඉන්නවද අපේ උදව්වට අපිම පමණයි ඉන්නේ. අපි මේ ලෝකෙදී මොනවද කරන හොඳ වැඩ නරක වැඩ අපි විශ්වාස කරන දේ අනුව පරලෝකට ගෙනියනවා නම් එහෙමයි ඒක අපි එකිනෙක විශ්වාසයන් කෙසේ වෙතත් සමාජයට හොඳ විදියට වැඩක් වෙනවා නම් ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. එදින මම හිතනවා එහෙම ලෝකයක් අපට පහළ වේවා. අපි හිතන විදියට අපි පතන විදියට බෞද්ධ ආගමට වඩා සේවයක් කරන්න පුළුවන් වෙන විදියට අපි හැමෝන්ගේම සිත සතන් වලට මෛත්‍රිය ආදරය කරුණාව සිත්තුල වර්ධනය වෙලා අපේ ලංකාවේ තියෙන සියලුම එම ප්‍රශ්න දුරු වෙලා ආගමික දේශපාලන සමාජයේ සියලුම ගැටලු නිරාකරණය වෙලා හොඳ වාතාවරණයක් ලංකාව තුළ ඇති වෙලා අපි හැමෝන්ගේම සිත් සතන් තුළ මෛත්‍රිය කරුණාව වැඩි වැඩියෙන් පහළ වේවා කියලා මේ මෙලඹෙන වෙසක් පොයට පෙර දිනේදී මම හිතන්නේ බොත්නමත් අපි හැමෝමත් එකසිතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා.
බෞද්ධ දර්ශනයේ යම් කිසි ශක්තියක් විශ්වය තුළ පවතින නම් මං හිතනවා ඔබ ඒ බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙච්ච දේ අපිට ලැබෙවි. අපේ මව්බිමට ඒ ආශිර්වාදය ලැබෙවි. එහෙමනම් අසන්නනි ඔබත් සමග අපි සජීවීව ගෙවු කාලය පැය පුරා පැයක් මෙන්න මේ විදිහට ගෙවි යනවා. අපි නැවත දවසක් ඔබට තවත් පුංචි පණිවිඩයක් අරගෙන මේ විදිහටම ඔබ හමුවට එන්නම්. මමත් සමග එකතු වුණ අශංක දිනියගේ සොහොයුර මම මනෝරි දර්ණීගල. ඔබට සුබ රාත්‍රියක්.
අසිරි බලන්නට යොමාදුනිත පුළුනේ වඩිනු මැන නිදුකානනේ.